විශේෂයෙන්ම මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කරපු මේ වාර්තාව පිළිබඳ විවාදයට සහභාගී වෙන අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි දැන් මේ වාර්තාව පිළිබඳ මං හිතනවා අපි දීර්ඝ සාකච්ඡාවල් වාද විවාදවල් අපි කරලා තියෙනවා. මේ සභාව තුලත් සභාවේ පිටත් මන්ත්‍රීවරු හැටියට මේ පෞගිය කාලේ ජනාධිපතිතුමා විසින් පත් කරපු පරීක්ෂණ වාර්තාව, ඒ කොමිෂන් සභා වාර්තාව ගැන අපි නොයෙකුත් දේවල් කතා කරලා තියෙනවා. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ වාර්තාව ඉදිරිපත් වෙලා ජනාධිපතිතුමා විසින් ඒ කරපු කතාවේදී එතුමා සඳහන් කළා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනවා, එවැගේම අල්ලස් දූෂණ කොමිෂමට වාර්තාව ඉදිරිපත් කරනවා, ඊළඟට පොලිසියට ඉදිරිපත් කරනවායි කියලා මේවා ඉදිරිපියර ගන්න එතුමාගේ ඒ වාර්තාව ඉදිරිපත් කරපු දවසේ එතුමාගේ ඒ සාකච්ඡාවේදී එවැගේම එතුමාගේ කතාවේදී එතුමා කළා. නමුත් අවාසනාවකට තවම මේවා වෙලා නැහැ. එතකොට මේ කොමිෂන් වාර්තාව ලබා දීලා දැන් අවුරුද්දකට වගේ කාලයක් ගත වෙනවා. ඒවා ඉදිරියට ගෙන යන්න ඒ වාර්තාවේ තියෙන අඩංගු නිර්දේශ ඔව්
ඉදිරිපත් කළා නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ, අල්ලස් කොමිසමේ ඒ දවස්වලම ගෙනිහිල්ලා දුන්නා. මම ඩේට්ස් එක්කම ඔබතුමාට කියන්න.
ඔව්. නමුත්
ඒක දන්නේ නැතුව කියන්න එපා. මොකද ඒක දුන්නා.
නෑ, දුන්නාට දැන් ඒවා ඉදිරියට පියවර අරන් නැහැ නේ කිසි දෙයක්. ඉතින් ඔබතුමාලගේ ජනාධිපතිතුමානේ ඉන්නේ ඉතින්. ජනාධිපතිතුමාට පුළුවන් ඒවා පියවර ගන්න. ඉතින් අපේ අමාත්‍යංශුණාට කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා නායකයානේ. ඉතින් බයිලා නෙමෙයි, ඔයානේ බයිලා කියන්නේ. හරි, ඔයා බයිලා කියන්න එපා. ජනාධිපතිතුමා තමයි කැබිනට් එකේ නායකයා. ඉතින් ජනාධිපතිතුමාට පුළුවන් ඒවා වෙනවද නැද්ද කියලා බලන්න. ජනාධිපතිතුමා වේදිකාවට ඇවිල්ලා කෑගාලා වැඩක් නැහැ. මේ දූෂණේ නැවතුනේ නැහැ. දූෂණේ මේ වැළක්වීමට පියවර ගන්න බැරි වුණා. ඒවා කියලා වැඩක් නැහැ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ නායකයා. ජනාධිපතිතුමා මේ රටේ පාලකයා. ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව වරම දුන්නේ මේ රටේ දූෂණය වංචාව නවත්තන්න. එහෙම කියපු ජනාධිපතිතුමා තමයි 26 වෙනිදා ඔය මේ වාර්තාවේ තියෙන පුද්ගලයොත් එකතු වෙලා ආණ්ඩුව හැදුවේ. ගරු මන්ත්‍රීතුමා, ඒක ගැන කියන්නක උත්තරයක්. මේ වාර්තාවේ මේ කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙන වංචාවලට සම්බන්ධ වෙච්ච, දූෂණවලට සම්බන්ධ වෙච්ච මේගොල්ලන්ට විරුද්ධව නඩු දාන්න කියලා ඒ කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙද්දි එදා එලිපානේ ජනාධිපතිතුමා කියලා ආණ්ඩුව හැදුවේ කාත් එක්කද? ඉතින් එහෙම ආණ්ඩුවක් හදලා ජනාධිපතිතුමා මේ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා කරයිද? ජනාධිපතිතුමා මේගොල්ලන්ට විරුද්ධව නඩු දායිද? මේගොල්ලන් හිරයවයිද? ඒ මේ වාර්තාවේ තියෙන අයව තමයි ජනාධිපතිතුමා අගමැති කළේ. එතකොට මේ වාර්තාවේ තියෙනවා. ඒක ගැන මොකද ජනාධිපතිතුමා කියන්නේ? ජනාධිපතිතුමාවේ යහපාලන ආණ්ඩුවක් හදන්න. යහපාලන ආණ්ඩුව හදන්න ආපු ජනාධිපතිතුමා එතුමා පත් කරපු කොමිෂන් සභාවේ නිර්දේශ අනුව, ඒ කොමිෂන් සභාවේ වාර්තාව අනුව මේවට සම්බන්ධ වෙලා දූෂණ වලට සම්බන්ධ වෙලා ඉන්නවායි කියපු පුද්ගලයෝ ටික එකතු කරගෙන ගිහිල්ලා ඔක්තෝබර් 26 එතුමා ආණ්ඩුවක් හදුවා. එතුමාගේ මොකද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? දූෂණයට විරුද්ධව ගන්න පුළුවන් පියවර. මොකද ඒ කොහොමද මේ විශ්වාසය කොට නැගෙන්නේ? ඒ විශ්වාසය බින්දම්මේ එතුමා. එතුමායි විශ්වාසය කඩා දැම්මේ. එතුමා මේ රටේ ජනතාවට දූෂණය වංචාව පිළිබඳව යම් පියවරක් ගන්නවයි කියලා, යම් මේ ආණ්ඩුව යම් ක්‍රියාමාර්ගයක් අරගෙන යනවයි කියලා යම් විශ්වාසයක් මේ රටේ ජනතාවට තිබුණා නම් ඒ විශ්වාසය නැති කරේ ජනාධිපතිතුමා. ඒකයි වැඩේ. ඉතින් ජනාධිපතිතුමා මේ හොරුත් එක්ක කිවිසුම් ගහගෙන, හොරු ආරක්ෂා කරගෙන, හොරුන් එක්ක කැබිනට් මණ්ඩලේ හොරුන්ව පත් කරලා, හොරුන් දෙක්ක වාඩි වෙලා ආණ්ඩු හදන්න යනකොට කොහෙද මේ රටේ ජනතාවට විශ්වාසයක් එන්නේ? මේ රටේ ජනතාව කොහොමද විශ්වාස කරන්නේ වංචාව දූෂණය ජනාධිපතිතුමා වැළක්වන්න ක්‍රියාමාර්ග ගත්තා කියලා? මොන ක්‍රියාමාර්ගද? හොරුත් එක්ක එකතු වෙලා. ඒ එතුමාමනේ කිව්වේ, කම්බ හොරු කියලා කිව්වේ ජනාධිපතිතුමා, අපි නෙමෙයි. මැතිවරණ වේදිකාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලේ උදවියගේ හොරගම් ඔක්කොම කතා කරේ ජනාධිපතිතුමා. ඉතින් එතකොට ඔබතුමාත් හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක. ඔබතුමාට දැන්නේ ජනාධිපතිතුමා හොඳ වෙලා තියෙන්නේ. ඉතින් අපිනේ එතුමාව ගෙනාවේ. ඔව්, ඉතින් අපි ගෙනාවේ. ඒ හින්දා අපිට එතුමා ගැන ඕන විවේචනයක් කරන්න අයිතිය තියෙනවා. ඔව්, ඉතින් ගෙනාපු මිනිහට අපි ගහන්නේ නැහැ. ගෙනාපු මිනිහ අපිව පාවල දුන්නා. ගිනාපු මිනිහා අපි අපේ ඡන්ද ටික අරගෙන ගිහිල්ලා එයාට එයාට ඇඩ්‍රස් නැති වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කරේ එල්ලුණා. ගිනාපු මිනිහා. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. එයා එයා ජනවර එයා 162 ජනවරම පාවල දීලා ගියා. පාවල දුන්නා. මේ රටේ ජනතාව හේතුව අහන්න ජනාධිපතිතුමාගෙන්. ද අපෙන් අහලා වැඩක් නැහැ. ද අපි කියන්නේ ජනාධිපතිතුමා පාවල දුන්නා කියලා. පාවල දුන්නේ අපිව. මොකද අපි ජීවිත පරිත්‍යාග කරලා මේ සටන කළේ. එතකොට ඔබතුමා හිටියේ අපේ කඳවුරේ නෙමෙයි. ඔබතුමා හිටියේ ඒ පැත්තේ ඒ කඳවුරේ. ඒ කඳවුරේ ඔබතුමා හිටියේ. ඔබතුමාත් හිටියේ ජනාධිපතිතුමාව අඩි 6ක් පල්ලයට යවන්න. මොකද නැත්තේ ඔබතුමාගේ කතාව අපි දැක්කා නේද? ඒ ඔබතුමාගේ කතාවල් එදා මැතිවරණ වේදිකාවේ ඔබතුමා මොකද්ද කිව්වේ? අයියෝ සිරිසේන කියලා කිව්වේ ඔබතුමා. ආ මොකද්ද ඔබතුමා කියපු කතාව? ජනාධිපතිතුමාව විහිළුකාරයෙක් කරලා ඔබතුමා කතා කළේ. එහෙමයි ඔබතුමාගේ කතාව මේ තවම දානවා. සිරස රූපවාහිනිය බැලුවොත් තවම ඔබතුමාගේ පරණ කතාවල් දානවා ජනාධිපතිතුමාට අපහාස කරලා කරා කතා කරපු විදිය. ඔක බලන්න ගිහිල්ලා YouTube එකට යන්න ගිහිල්ලා බලන්න. හරි ඒ බලලා ඒ තුඹතුමාට පේනවා. ඒ හින්දා අද ඔබතුමාට පක්ෂ ලේකම්කම දීලා තියෙන හින්දා අද ඔබතුමාට ජනාධිපතිතුමා හොඳයි. හරි ඒ හින්දා අපිට අයිතියක් තියෙනවා අපිපත් කරපු ජනාධිපතිතුමා ගැන විවේචනය කරන්නත් අපිට අයිතිය තියෙනවා හොඳ කියන්නත් අපිට අයිතිය තියෙනවා. මොකද අපි මේ ජනාධිපතිතුමාව ගෙනාවේ අපේ ඡන්දවලින් මෙතුමා මේ පුටුවට ගියේ. හරි මොකද කවුද මඩ ගහන්නේ? අපි මොකද මඩ ගහන්නේ? අපි කෙලින් කියන්නේ අපි මඩ ගහන්නේ නැහැ. අපි මේ කෙලින් කියන්නේ අපි ජනාධිපතිතුමාගේ මූණටත් කියලා තියෙනවා ජනාධිපතිතුමා ඔබතුමා මේ කරපු දේ වැරදි කියලා. අපි ජනාධිපතිතුමාගේ මූණටත් කියපු මිනිස්සු. ඒ හින්දා අපි මඩ ගහන්නේ නැහැ. ඒ මඩ ගහන මිනිස්සු ඉන්න පුළුවන්. අපිට ඕමනාවක් නැහැ මඩ ගහන්න. අපි මේ කතා කරන්නේ දේශපාලනය. අපි මේ කතා කරන්නේ එතුමායි අපිත් එක්ක එකඟ වෙච්ච දේශපාලන එකඟත්වය. මේ දේශපාලන
කලවසනයි.
ඒක දේශපාලන එකඟත්වය එතුමා බිඳ හැලුවා. ඒ බිඳ හැලීම වෙනුවෙන් තමයි අපේ විරෝධය තියෙන්නේ. එහෙම නැතුව එතුමත් එක්ක අපිට වෙන ගැටුමක් නැහැ. එතුමා මේ රටේ රක්ෂ හැරදේක ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක ආවේ. ඒ ආපු බලාපොරොත්තු එතුමා විනාශ කරලා දැම්මා. කඩලා දැම්මා. ඒකයි අපේ විරෝධය. ඒ හින්දා ඔබතුමා කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි. නමුත් කියන්න තියෙන හොඟක් තිබුණා කියන්න හම්බුනේ නැහැ.
ස්තුති කරමු මන්තුමා. මීළඟට ගරු දයාසිරි ජයසේකර මහත්මයා ඔබතුමාට විනාඩි 10ක්
හටලා ගත්තාම ඔහම තමයි කියා ගන්න අමාරුයි. මම කියන්න කැමතියි මුජිබර් රවුමන් මහත්තයාට අද ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග නිසා. ඒ නිසා එයාලට අද ඒක අමතක වෙලා තියෙන්නේ. අද ඒගොල්ලෝ හිතන් ඉන්න මේ නිකන් UNP ආණ්ඩුවක් හදාගත්තයි කියලා. ලැජ්ජා වෙව ඔවා කියනකොට. මේ රටේ මම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, මේ වාර්තා අද ඒවා ඉදිරිපත් කරේ නැහැ කියලා මේගොල්ලෝ කියනවා. මම කියන්න කැමති අතිගරු ජනාධිපතිතුමාට මේ වාර්තාව ගෙනල්ලා දුන්නේ 2015 ජූලි මාසේ. එදා දවස් කීපයක් ඇතුළත ඒ ටික යැව්වේ කවුරුත් නෙමෙයි මෙතුමන්ලගේම හොඳ ලේකම්වරයෙක් ඉදිරියේ හිටපු ඔස්සින් ප්‍රාන්දු මහත්තයා. එයාගෙන් අහන්න කියලා ගියලා දුන්නේ නැද්ද කියලා. ඔසින් ප්‍රාන්ත මහත්තයා මේවා නීතිපති දෙපාර්තමේන්තුවට ඇරියා. මේක ඇරියා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට ඇරලා නීතිපති දෙපාර්තමේන්තුවට ඇරලා පොලිසියට ඇරියා. මේ බරපතල විමර්ශන සම්බන්ධ වෙච්ච කොමිෂන් සභාව වාර්තාව. එතනින් පස්සේ එක ක්‍රියාත්මක කරන්න තිබුණේ කවටවත් නෙමෙයි. එදා හිටපු ඇමතිවරු කවුද හිටියේ? විජේදාස රාජපක්ෂ මහත්තයා හිටියා ඇමතිවරයා විදියට. ඊළඟට හිටියා අනෙක් පොලිසිය ඇමතිවරයා විදියට හිටියේ සාගල රත්නායක මහත්තයා. මං අහනවා දැන් ඇවිල්ලා ලැජ්ජාවක් තියනද මෙතන රෙදි ඇඳලාද කියවන්නේ කියලා. ඒ ඇමතිවරු වැඩ කරන්නේ නැතුව මොකද ජනාධිපතිතුමාට නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ. පොලිසිය තිබුණේ ජනාධිපතිතුමාට නෙමෙයි. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව යටතේ එතුමා වැඩකටයුතු ටික කරන්න ගියාම ඒකට ඒ උද්ෘත යටතේ අවශ්‍ය කරන නඩුපාරීම කරන්න අවශ්‍ය කරන නීතිය ගෙනාපුවාම නැත්තම් තව අවුරුදු 15ක් ඉස්සක් මේගොල්ලෝ මේකට ගන්නවා. ඒ නිසා මොකද එතුමා කරේ? අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අවශ්‍ය කරන නීතිමය සංශෝධනය ගෙනාව එතුමා. ගෙනාවාම ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා මොකද කරේ? දැන් මාස 3-4 කලින් ඒක දින නීමයක් නොවේද කල් දැම්මා. මේ හොරුන්ට විරුද්ධ නඩු ගේන්න හදපු එක. ඒ හොරුද මේ හොරුද කියලා දාලා නැහැ. ජනාධිපතිතුමා තීන්දුව අරගෙන තියෙනවා. තීන්දුව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරලා තිබුණා. මේගොල්ලෝ ඩීල් එකක් ගැහුව දිගින් දිගට මේකයි වුණේ. මගෙන් අහගන්න එපා තව. මේ යහපාලනේ ඇවිල්ලා මාස 3කින් මහ බැංකුව කොල්ලගාපු කට්ටිය මේ කතා කරන්නේ. ඒ කොල්ල කාපු එකට විරුද්ධව ඉන්නකොට තමයි ජනාධිපතිතුමා ගිහිල්ලා තීරණය කරේ ඒ හොරුට වැඩිය මේ හොරු ඊට වැඩිය දරුණු හොරු කියලා. මොකද හේතුව හොරකම් කරන්න අයිතියක් නැහැයි කියලා පාරවල් දිගේ රැස්වීම් වල කීකේ හිටපු මිනිස්සු තමයි ඇවිල්ලා මහ බැංකුව කොල්ල කෑවේ මාස 3ක් ඇතුළත. කොල්ල කාලා ඉවරලා
ඒ අස්සේ අර බරපතල ගනුදෙනු පිළිබඳව තිබිච්ච දූෂණ විමර්ශන කොමිසම සභා වාර්තාවේ ඒවට නඩු පැවරුවේ නැති ජනාධිපතිතුමා නෙවෙයි. ජනාධිපතිතුමා නඩු පවරන බලයක් නැහැ. මොකද හේතුව විමර්ශන කොමිසම සභාවේ වාර්තා ටික අරගෙන ඒක නීතිපතිට අරපුවාම නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමේ ක්‍රියාවලිය හරියට කරනවද නැද්ද කියලා බලන්න ඕනේ අධිකරණ ඇමතිවරයා. නැතුව ජනාධිපතිතුමාට බෑ අර නීතිය හැදුවද මේක හැදුවද කියලා බලන්න. එහෙනම් කැබිනට් මණ්ඩලයක් තියෙන්න ඕනේ නැහනේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිතුමා තමයි. එතුමා සමහර කාරණා පිළිබඳව හොයලා බලනවා විස්තර කතා කරනවා. හැබැයි එතුමා අවුරුදු දෙකක් තුනක් යනකල් මේ කැබිනට් ඇමතිවරුන්ගේ කිසිම දෙයකට අත ගැහුවේ නැහැ. මොකද හේතුව එතුමා කල්පනා කරුවා අර හැමලේම කියනවාගේ කළගුණ සැලකීම සඳහා මේ අගමැතිතුමාටත් මේ ඇමතිවරුන්ටත් සත පහක හිරිහැරයක් නැත්නම් තමන්ගේ ආයතන කරගෙන යන්න සත පහක බාධාවක් එතුමා කරේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ ඇති වෙලා තියෙන්නේ. අවුරුදු තුනමාරක් තිස්සේ ඒ අයට ඕන විදිහට ආණ්ඩුව ගෙන යන්න ජනාධිපතිතුමා ඉඩ දුන්නා. මම කැබිනට් මණ්ඩලයේ හිටපු කැබිනට් මණ්ඩල සමාජිකයෙක් අවුරුදු තුනමාරක්. මම දන්නවා කැබිනට් මණ්ඩලයේ ඇතුලේ කොයිතරම් ප්‍රශ්න ගන්නවකට එතුමා මුණ දුන්නද කියලා. මේ බරපතල චෝදනා සම්බන්ධව නඩු පැවරීම නොකරපු ඉඳ තමයි ඔබතුමා ඇතුළු මට මතකයි. ඔබතුමාල ඇතුළු දිගින් දිගටම ඔබතුමාල මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තර්ක කරා විජේදාස රාජපක්ෂ මහත්තයා ඉල්ලාස් වෙන්න කියලා. කවුද කතා කරේ? ඔබතුමාල කතා කරේ. ඇයි? ඒවා කෙරුන් නැති නිසා. අපි ඔබතුමාලට ගෞරව කරන යති. මේ ඒවා මුකුත් නොදන්න තොත්ත බබ්බු වගේ මෙතන ඇවිල්ලා කතා කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ අය කිසිම දෙයක් එකට කරේ නැහැ. කරපු නැති නිසා විජේදාස රාජපක්ෂ මහත්තයාට ඇමතිකමක් දාලා ගෙදර යන්න වුණා. ඒක අහගන්න. ඒක ජනාධිපතිතුමා කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිතුමා අවශ්‍ය වෙලාවට කොමිසම සභා වාර්තා සියල්ල ගෙනල්ල ඒකට අවශ්‍ය කරන පියවර ගන්න කියලා අධිකරණ ඇමතිතුමාට පොලිසිය ඇමතිතුමාට අරපුවාම පොලිසිය ඇමතිතුමා ඒවට අවශ්‍ය කරන පියවර ගත්තේ නැහැ. පොලිසිය ඇමතිතුමා කරේ ඒවට අවශ්‍ය කරන ඩීල් එක දාපු එක. හරි? එනිසා අද මේ ගැන ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද එතුමා තමන්ට කරන්න පුළුවන් කාර්යභාරය කරලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි. තමන්ගේම ආණ්ඩුවට විරුද්ධව තමන් එක්ක ආණ්ඩුව කරපු ආණ්ඩුවට විරුද්ධව අද එතුමා ජනාධිපති කොමිසමක් දාලා තියෙනවා. ලංකාවේ SWRD බණ්ඩාරනායක මහත්තයාට පස්සේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ නායකයෙක් තමන්ගේම ආණ්ඩුවේ ඇමතිවරුන්ට විරුද්ධව ඇමතිවරු කරපු වැරදි හොයන්න කියලා කොමිසමක් දැම්මනම් දැම්මේ මෛත්‍රීපාල සිසිර මහත්තයා පමණයි. වෙන කවුරුවත් දාලා නැහැ. මට කියන්න කවුරු හරි තව ඉන්නව නම් කියන්න කියලා. එතුමා හොරුන් ආරක්ෂා කරේ නැහැ. අද මම ඔබතුමාට කියනවා මේ කාරණේත් හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. මේ අමාත්‍ය මණ්ඩලයේම මේ 2015 ආපු අමාත්‍ය මණ්ඩලයේ යටතේ බොහොම පැහැදිලිව දැන් ඉදිරිපත් කළ තියෙනවා සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විකිනකාධිපත්‍ය පාර්තමේන්තුව ඉදිරිපත් කරපු වාර්තාව මේ තියෙන්නේ. ඒකේ මොකද්ද කියන්නේ? අමාත්‍ය මණ්ඩල අනුමැතිකින් තොරව විධිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂකින්ද තොරව නවීනතම ගුවන් යානා 14ක් වර්ෂ 8ක් තුල ගුවන් යානා ඇණියට එකතු කිරීමට සමාගමේ කළමනාකරණය විසින් ගන්නා තීරණය සිය බලයේ ඉක්මවා ගන්නා තීරණයක් බවත් එකී තීරණය අසාර්ථක වීම සම්බන්ධයෙන් එම නිලධාරී වග්ගීමුන වැදින බව නිගමනය කරනු ලැබේ. කවුද මේ කියන්නේ? මේ රටේ විකිනකාධිපති දෙපාර්තමේන්තුවෙන් මේ කියන්නේ. දෙවෙනි එක ඒ 350 ඉරක් 900 වර්ගයේ නව ගුවන් යානා 4ක් බදු බදන මත ලබා ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලියේදී ගෙවන ලද එකතු රුපියල් මිලියන 17,058.1ක් වූ ඍජුව හඳුනාගත හැකි වූ අලාභයක්ද 2020-21 ලැබීමට නියමිත ඒ 350 ඉරාක් 900 ගුවන් යානා 4 පිළිබඳ ගිවිසුම අවසන් කිරීමේදී ගෙවීමට සිදුවේ හැකි වන්දි මුදල්ද ඇතුළු සමස්ත අලාභය සඳහා මෙම සමස්ත ක්‍රියාවලියට අදාළ කාල සීමාව තුළ කටයුතු කළ කළමනාකරණය වග්ගීමට බැඳෙන බව නිගමනය කරනු ලැබේ. මම කියන්නේ කැමැති කරු මන්ත්‍රීතුමනි, මේ එයා ලංකා ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගත්ත පළවෙනි පියවරත් වැරදී ඒවත් ප්‍රශ්න ගන්නවක් තිබුණා. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේක අවලංගු කරන්න එදා ගත්ත ඇමතිතුමා ගත්ත තීන්දුව ගත්තේ ඇමතිතුමා අතින් නෙමෙයි. කබිර රජින් ඇමතිතුමා මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකා 3-4ක් ගෙනල්ලා දැම්ම. මම දන්නේ නැහැ මේ තීරණ ගන්න කවුද කියලා. මේ ගුවන් යානා ආ මිලදී ගැනීම නතර කරන්න කවුද තීන්දුව ගත්තේ කියලා එතුමාම කැබිනට් පත්‍රිකාවෙන් ගෙනල්ලා ඉදිරිපත් කරා අපේ කැබිනට් මණ්ඩලයට. මම ඇහුවා ඔබතුමා ඇමතිද නැත්නම් කවුද ඔබතුමාගේ ඇමති කියලා. මොකද හේතුව? මේ රත්තද කියලා මහත්තයෙක් තමයි ඒකේ සභාපති හිටියේ. මේ වගේ කට්ටිය එකතුලා ඒගොල්ලන්ගේ වෙනම අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා. අරගෙන කීයටද විකුණන්නේ කියලා දන්නේ නැහැ. කවුද මේක ඇමති කියලා දන්නේ නැහැ. කබීර රසිම් මැතිතුමා මුදල් අමාත්‍යංශයේ තීන්දුව ගන්නවා. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා තීන්දුව දෙනවා මෙන්න මේක කරන්න කියලා. හැබැයි ඇමති දන්නේ නැහැ මේ ශ්‍රී ලංකන් එයාලයින් එක අයිති ඇමතිවරයා තමයි කබීර රසිම් මැතිතුමා. එතුමා දන්නේ නැහැ ඇත්තටම ගත්ත තීන්දුව මොකද්ද කියලා. ඒ නිසා අවසාන වශයෙන් එතුමාට කරන්න දෙයක් නැති නිසා එතුමයි අගමැතිතුමයි එකතු වෙලා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා මේ පහුගිය අවුරුදු තුනමාරේ මම ඉන්න කැබිනට් මණ්ඩලයේ. අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. අපි අහුවා මේ ගුවන් යාන හතර නැවැත්වීම නිසා අත්වෙන පාඩුව කොයිතරම් ප්‍රමාණයක්ද කියලා ගණන් හදලා තියනවද කියලා. නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ පාඩුවක් නෑ කියලා කිව්වා. දැන් මේ පාඩුව පැහැදිලිව ගණන් හදලා කියලා දෙනවා අපේ විගණකාර දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 17000කට වැඩි ප්‍රමාණයක් අලාභය. මිලියන 17000ක් කෝටි 1700කට වැඩි මුදලක්. මේ මුදලට වග කියන්නේ කවුද? මේ මුදලට වග කියන්න ඉතිහාසයේ හොරගම් දූෂණ ගැන කතා කරනවා නම් මේ ආණ්ඩුවෙත් එහෙනම් මේ ගුවන් යාන මිලදී ගැනීම සම්බන්ධව මේක නතර කිරීම සම්බන්ධව වන පාඩුව වගකීම් බාර ගන්න අයත් හිරේ දාන්න ඕනේ මේකෙදි. බොම් පැහැදිලි. ඒ නිසා අපි කියනවා ඇඟිල්ල දික් කරන්න ලෑස්ති වෙන්න එපා. එක ඇඟිල්ලක් එක පැත්තකට අනික් පැත්තට ඇඟිලි හතරක් අනික් පැත්තට දික් කළා තියෙනවා. මේ ආණ්ඩුවට කිසි සදාචාරාත්මක අයිතිවාසිකමක් තිබුණේ නැහැ 2015 ආණ්ඩුව ගන්නකොට ජනාධිපතිතුමත් එක්ක කිව්වේ හොරගම් කරන්න අපිට අයිතියක් නැහැ කියලා. හැබැයි බලන් යනකොට මේ හොරගම් අර හොරගම් වලටත් වැඩිය වැඩි හොරගමක් තමයි දැන් තිද්දලා තියෙන්නේ. හොරු අල්ලන්න ආණ්ඩුවක් ගත්තා. ටිකක් අල්ලනකොට ආණ්ඩුවෙන් හොරගම් කරන්න පටන් ගත්තා. දැන් අද ඒගොල්ලොත් තොරු අරුත් තොරු මුරුත් තොරු කිකියා කෑ ගහනවා. ඒ නිසා මේගොල්ලන්ට වචනයක් කඩක් කරලා කියන්න හම්බෙන්නේ නැහැ. මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ රට සුද්ධ වෙන්න නම් පළවෙනියෙන් මේ සියලුම හොරුන්ට විරුද්ධව ගන්න තියෙන නිවැරදි පියවර අරගන්න ඕනේ. නැත්නම් අපිට රටක් ඉදිරි වෙන්නෙත් නැහැ. අපිට රාජ්‍යයක් ඉදිරි වෙන්නෙත් නැහැ. රටේ ජනතාව ඊට පස්සේ දේශපාලඥයන්ට ඡන්ද දෙන්න ලෑස්ති වෙන්නෙත් නැහැ කියන එකත් බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි. ඒ නිසා එක එක්කෙනා රකින්න නෙමෙයි කතා කරන්න ඕනේ. තමන් නිවැරදිව දේශපාලන මතවාදයක ඉන්නවා නම් හොරකමට විරුද්ධ නම් කොහේ හිටියත් ඒ හොරකමට විරුද්ධව කතා කරන්න අපිට කොන්දක් තියෙනවා. ඒකට බය නැතුව අපි කතා කරන ඉතිහාසෙත් අපි කතා කරා. ඒකට අපිට විරුද්ධව විශාල ගණනාවක් ගෙනාවා. අපිට විරුද්ධව අපේ වාහන කුඩු කරුවා. අපිට ගහන්න දින ගැහිලි ගැහුවා. නමුත් බය වෙන්නේ නැතුව අපි එදත් කතා කරා, අදත් කතා කරනවා. ඒ නිසා මේ ජනාධිපතිතුමා හින්දා තමයි අද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අද තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕන. එතුමා එදා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ඇවිල්ලා ඒ වැඩේට අත ගැහුවේ නැත්තම් අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නැහැ. මම එතුමාට බැන්න තමයි. කිසි ගැටලුවක් නැහැ. මොකද අපි එතුමා අපේ පක්ෂෙන් ගියන් පස්සේ අපි බැන්නා. හැබැයි එතුමා අපේ පක්ෂේ නායක වුණාන් පස්සේ අපේ නායකව අපි පිළිගන්නවා. එහෙම තමයි දේශපාලනේ. මිනිස්සු පක්ෂ මාරු කරන්න පුළුවන්, මිනිස්සු අනිත් පැත්තට යන්න පුළුවන්, මේ පැත්තට එන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට පොදුයි. හැබැයි එතුමා අපේ පක්ෂ නායක වුණාන් පස්සේ අපේ පක්ෂ නායක විදිහට අපි එතුමා ගරු කරනවා, රකින්නවා. හැබැයි එතුමා අපිට කට ඇරලා කියන්න පුළුවන් එතුමා හොරෙක් නෙමෙයි කියලා. මේ රටේ ජනාධිපතිවරයෙක් ඉදිරියට වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේනතුමාට කාටවත් හොරෙක් කියලා ඇඟිලි දික් කරන්න බෑ. ඒ නිසා එතුමා ගන්න පියවර රිදෙන කට්ටියට මේ ආණ්ඩුවේ ඉන්න අද එතුමාට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන එකට විවිධ මාතෘකා හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය ඔක්තෝබර 26 හරි. මොකද හේතුව තවදුරටත් හොරුත් එක්ක යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා රටට තවදුරටත් අඩියක් ඉස්සරහට යන්න බෑ. මේ ආණ්ඩුවත් එක්ක තවදුරටත් ජනාධිපතිතුමා ගියා නම් රටත් ජාතියත් විනාශ වෙන නිසා තමයි ඔක්තෝබර 26 එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයෙක් බවට පත් කරේ. ඒ නිසා එතුමා එතනින් පස්සේ කල්පනා කළා මහින්ද මාත්‍යව ආරක්ෂා කරන්නයි, අරයව ආරක්ෂා කරන්නයි, හොරෙක් කියලා කියන එකව ආරක්ෂා කරන්නයි එතුමා කටයුතු කරේ නැහැ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි ගත්ත ක්‍රියාමාර්ගය ඉතාම නිවැරදි. අද එතුමා ගන්න ක්‍රියාමාර්ගයත් නිවැරදි. අපි අල්ලස් සෝදූෂණ කොමිසම සභාවට කියනවා, නීතිපති දෙපාර්තමේන්තුවට කියනවා, පොලිසියට කියනවා, කරුණා කළා මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සියලු දෙනා අත්අඩංගුවට අරගෙන ක්‍රියා කරන්න කටයුතු කරන්න, නීති අමුණුවක් පමුණවන්න, ඔවුන්ට විරුද්ධව දඬුවම් දෙන්න ක්‍රියා කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට ඉෂාක් රහුමන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
අද ඉදිරිපත් කරලා තියෙන පනත ගැන මම බොහොම කණගාටුවෙන් තමයි මට කතා කරන්න තියෙන්නේ. 1948 නිදහස ගත්තා. දැන් අපි 71 නිදහස් උළෙල සම්මරුවා. නමුත් ඩී.එස්. සේනායක මහත්මයා මේ රට බාර ගන්නකොට ලංකාව ආර්ථික වශයෙන් කතා කරුවොත් 7000ක් 9000ක් නැතු රටක් තමයි අපිට එදා ඩී.එස්. සේනායක මහත්තයලා ටී.පී. ජායලා අරුණාසලම් පොන්නපලම් වාගේ නායකව අපිට බාර දුන්නේ. එබැයි අද කණගාටුවේ මම කතා කරන්න වෙලා තියෙනවා. මේ ආණ්ඩුව දැන් නිදහසෙන් පස්සේ අවුරුදු 71ක් දැන් පාලන කරනවා. හැම පාලකයෙම පාලන කරලා තියෙනවා. එබැයි ගම්වල ගිහිල්ලා අපිට කතා කරන්න බෑ. දැන් ගම්වල කියන පට්ටපල් හොරු වෙනවා කියලා. එයි මේ ගමේ ඉන මිනිස්සු කියපු කතාවක් නෑ. ආණ්ඩු පක්ෂය ඉඳලා විපක්ෂයට චෝදනා කරනවා, විපක්ෂය ඉඳලා ආණ්ඩු පක්ෂයට, ඒ පැත්ත අපේ ජයසිරි අයියා මෙහාට චෝදනා කරනවා, මෙහෙ ඉඳලා එහාට චෝදනා කරනවා. අනේ එහෙම එක්කනම පට්ටපල් හොරු වෙලා දැන් ඉවරයි. නේ ඔබතුමා චෝදනා කරනවා, ඔබතුමා කියනවා. එතකොට අපි ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දැන් අවුරුදු 4ක් ඇවිල්ලා ඔබතුමාට මම ආදරයි. යහපාලන ආණ්ඩුව ගෙනාව ඔබතුමා පට්ටපල් හොරු ටිකයි කඹ හොරු ටික අල්ලනවා කියලා. අන්තිමට දැන් ඔබතුමාගේ දෙපැත්ත අය කියන දෙයක් තමයි දැන් මේ දෙපැත්තම හොරු ඉන්නවා කියලා. පරණ ආණ්ඩුව ඉන්නවලු 60ක් හොරු, අලුත් ආණ්ඩුව වෙන ටොප් 10. අනේ ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමතිතුමනි, ඔබ දෙපළුම මේ ආණ්ඩුව ගෙනාවේ හොරු ටික අල්ලන්න. අපි 225 දෙනෙක් ඉන්නවා. අපිට ගංගොල යන්න ලැජ්ජාවයි. එයි සමහර දරුවෝ කියනවා මිරිස් කුඩු මාමා එනගෙනවා. සමහර දරුවෝ කියනවා පට්ටපල් හොරු වෙනවා කියනවා. අපිට එන ලැජ්ජාවයි. අපේ දරුවන්ට පාසල යන්න බෑ. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාට තාම කාලය තියෙනවා. තාම මේ අවුරුද්දක් ඔබතුමා රටේ ජනාධිපති. ගරු අග්‍රාමාත්‍යමනි ඔබතුමාත් රටේ අග්‍රාමාත්‍ය. දැන් නම් එකට එකතු වෙලා මේ පහුගිය කාලේ හර හොරකම් කරපු හොරු 60ක් හිටියානම් එවුන්ට තරියට නීතියට ඉදිරිපත් කරලා එවුන්ට ජම්බර හදවලා සම්පූර්ණ දේශපාලෙන් සමුගන්න පුළුවන් විදිහට එවුන්ට මරණ දඬුවම තමයි දෙන්න ඕනයි. ඒ වගේ අපේ යහපාල ආණ්ඩුවේ මේ ආණ්ඩුවත් ඒ පක්ෂය කියනවා ටොප් 10 ඉන්නවා කියලා. මේ ටොප් 10 හිටියානම් මේ ටොප් 10 එකට ජම්බර් රදවන්න අදවලා මෙවුන්ට මරණ දඬුවම දීලා මේ උත්තරිත බෞද්ධ රටක්, නියම රටක්, ලෝකම හොඳම රටක් මේ රටේ දේශපාලන කරන්න දැන් කවුරුත් එන්නේ නැතුව ලොකුම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි එන මොනවාද හේතුව? මේ ගමේ ඉන්න අයින්සක දුප්පත් රාල් අයියවත් ඒ වගේ පුංචි මරණ්ඩ පුංචි බණ්ඩාර මාමවත් කියන්නේ හොරු කියලා. අපි දෙපත්ත තමයි මෙහෙ ඉඳලා හට කියන හොරු කියලා. එහෙ ඉඳලා මෙහට හොරු කියනවා. එතකොට මොකද බං හොඳ මිනිහෙක් ගමේ යන්න බෑ. එන ලැජ්ජාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කටවලින් කතා කරලා වැඩක් නෑ. මට කියන දෙයක් තියෙනවා. අපේ රටේ කවුද 48 නිදහසෙන් පස්සේ මේ යහපාලන ආණ්ඩුව තෙදුවා? ඊට පෙර DSA නායක මහත්මයා ඉඳලා අද වෙනකන් කොච්චර කොමිෂන් සභාවපත් කරුවා? මොකද එල්ලුවේ අපිට කණගාටුව? එබැයි පාකිස්තාන් රට බලන්නමු අපි. ඒ අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අවුරුදු 7ක් හිර දඬුවම. ඒ වගේම මලේෂියා අග්‍රාමාත්‍ය නවාස් නසීර් සමග එයාගේ භාර්යාව ද හිර දඬුවම. අනේ කණගාටුව, මේ පට්ටපල් බොරු නම් මට නම් එමදාම අපේ හිටපු ඇමති ඒ විජේදාස රාජපක්ෂ ඇමතිතුමා එතුමා අන්තිමට අමාත්‍යංශය දාලා තිව්වා. එයි අපේ පසුබැලු මන්ත්‍රී හැම එකනට එතුමාට චෝදනා කරුවා. එතුමා කිසි දෙයක් කරුවේ නැහැ. එතුමා නමට හිටියා, කිසිම හොරු ඇල්ලුවේ නැහැ. ළඟදී හදන යහපාලනේ ආය තාණ්ඩුවක් හදන යනවා. ඒක සමාජයට එමෙති වෙන්නත් පුළුවන්. ඒවිල්ලා අපිට උදව් නොකරන පුළුවන් වැඩක් නෑ ඒක. ඒ උදව්ව එබයි එතුමා කරුවේ නැහැ. එබයි තලත ඇමතිතුමනි ඉන්නවද දන්නේ? එතුමීට අපි කියනවා ඔබතුමිත් දැන් ඇවිල්ලා අවුරුදු කීපයක් වෙලා ඉවරයි. හැබැයි ඔබතුමින් ගැන විශ්වාසය කරලා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා දීලා තිනවා. බය නැතුව කොන්දකලින් තියාගෙන මේ රටේ නීතිය ඉදිරිපත් කරලා මේ රටේ ඉන්න හොරු අල්ලන්න පුළුවන් නම්, කුඩුකාරය අල්ලන්න පුළුවන් නම්, හිර දඬුවම දෙන්න පුළුවන් නම්, එයි පාර්ලිමේන්තුවේ ඉන්න මේ මන්ත්‍රීවරු විතරයි, එමැතිවරු විතරයි ඔකට රකින්නේ කියලා තමයි මේ කෝටි දෙකහමාර ජනතාවගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමා මේ දවස්වල හොඳ වැඩක් කරනවා. කුඩුකාරය අල්ලනවා. හැබැයි කුඩුකාරය අල්ලලා දීර දඬුවම දීලා වැඩක් නෑ ගරු ජනාධිපතිතුමනි. මේ පාර්ලිමේන්තුවේ උත්තරිත පාර්ලිමේන්තුවේ, මේ සුන්දරම පාර්ලිමේන්තුවේ, රටේ ආර්ථිකය හදන පාර්ලිමේන්තුවේ, රටේ නීති හදන පාර්ලිමේන්තුවේ හොරු තියාගෙන කුඩුකාරය අල්ලලා වැඩක් නෑ ජනාධිපතිතුමනි. පළවෙනිම මේ පාර්ලිමේන්තුවේ පට්ටපල් හොරු, කඹ හොරු කියන උන්ව නීතියට ඉදිරිපත් කරලා එවුන්ට දඬුවම දෙන්න. එතනින් පස්සේ එළියට ගිහිලා නීතිය කරන ජනාධිපතිතුමනි, කුඩුකාරය අල්ලන්න තමයි ඕනයි, එවුන්ට දඬුවම දෙන්න, එළියේ ඉන්න හොරුන්ට දඬුවම දෙන්න. ඒ වාගේ පාර්ලිමේන්තුවේ ඉන්න පළවෙනිම හොරුන් ටික නීතියට ඉස්සරහට ගිහිලා මේ උත්තරිත 1948 නිදහස් ගන්නකොට DS සේනායක මහත්මයලා ගමට යනකොට ගමේ මිනිස්සු කොහොමද සැලකුවේ? ගමේ මිනිස්සු කොහොමද පිළිගත්තේ? හැබැයි අද සියලුම පිළිගැනීම ඉවරයි. ඒක හේතුව තමයි මේ උත්තරිත පාර්ලිමේන්තුවේ මේ පහුගිය කාලව තුලදී මේ වෙච්චි කතාවලින් මහා විශාල කණගාටුවක් ඇති වෙලා තියෙනවා. මම හිතනවා ගරු ජනාධිපතිමනි විනාඩියක් දෙන්න. ගරු ජනාධිපතිමනි ඔබතුමායි අග්‍රාමාත්‍යතුමා එකතු වෙලා මේ පට්ටපල් කඹහොරුත් කියන මේ හොරුන් ටික අත්අඩංගුවට අරන් නියම විදියට එදා ඩීඑස් සේනායක මහත්මයලා ඒ වගේ ඩට්ටි සේනායක මහත්මයලා ඒ වගේම ඊට පස්සේ ආපු හොඳ පිරිසිදු නායකයෝ පාලන කරපු විදියට මේ සුන්දරම ලංකාව ඉදිරියට අරන් යන්න ඕනේ කියලා ඉල්ලීමක් කරලා මම සමු ගන්නවා. මට කාල වේලාව දීපු ඔබතුමාට ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ශාන්ත බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද වංචා දූෂණ විමර්ශන කොමිසම් සභා වාර්තාව පිළිබඳව කල්තබන අවස්ථාවේ විවාදයේදී අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. අපි දැක්කා මීට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමල්ලා, විශේෂයෙන්ම අපේ රහුමාන් මන්ත්‍රීතුමා අතිගරු ජනාධිපතිතුමාට දැඩි ලෙස චෝදනා කරා මේ පිළිබඳව. හැබැයි අපි කියන්න කැමතියි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකය බවට පත් වෙලා එතුමා බොහොම පැහැදිලිව ජනාධිපතිවරණයේදී ජීවේ වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරනවා කියලා. ඒ වගේම එතුමා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. දැන් මුජිබ රහමාන් මන්ත්‍රීතුමා කීවේ අපි ඇති කරගත් එකඟතාවයන් කැඩුවා කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගෙන් 162 මාර්ග ඡන්ද ගත්තේ මේ රටේ යහපාලනයේ යථාර්ථයක් බවට පත් කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරනවා කියන මූලික කරුණු පදනම් වෙලා. ඒ නිසා දැන් එතුමා යහපාලනය එහෙම එතුමා ඇති කරගත් එකඟතාවය කැඩුවේ ජනාධිපතිතුමාද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමද කියන එක අපි අහන්න කැමතියි. යහපාලනය කියන්නේ ලෝකේ පිළිගත් ගුඩ් ගවනස්, ලෝකයේ ඊටාම හැම රටක්ම පිළිගත් හොඳ සංකල්පයක්. ඒක අපේ රටෙත් පැහැදිලිව අවශ්‍යයි. ඒක අදටත් හෙටටත් කවදටත් අවශ්‍ය දෙයක්. හැබැයි ඒ යහපාලන කිරිකලයට ගොම බින්දුවක් දැම්මේ වෙන කවුරුත් නෙමෙයි, තමුන්නාන්සේලා කියන එක මතක තියාගන්න කියලා අපි මේලාදී කියන්න කැමතියි. ඒ නිසා තමයි ඒ එකඟතාවයන් බිඳුනේ. එහෙම නැත්නම් පෞද්ගලික වාසියකට වෙනත් දේශපාලන අරමුණකට නෙමෙයි ඒ එකඟතාවයන් බිඳුනේ. දා මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හැටියට නැවතත් පත් කරලා මුළු රටටම ඒ සියලුම කණ්ඩායම තියාගෙන කිව්වා ඇයි ඒ එකඟතාවයන් බිඳින්න හේතුනේ කියලා. ඒ නිසා අපි නැවත නැවත ඒවා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලින් සඳහන් කරා වගේ පසුගිය කාලේ පුරාම ගත්තාම පැවතිච්ච හැම ආණ්ඩුවකටම චෝදනා ඉදිරිපත් වුණා. සමහර ආණ්ඩු මහජනයා වෙනුවෙන් වැඩ කරා, රට වෙනුවෙන් වැඩ කරා, ඒ වගේම වංචා දූෂණ පිළිබඳව යම් යම් චෝදනා එල්ල වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අපි හිටපු ආණ්ඩුවේ විශාල සංවර්ධන කාර්යභාරයන් කරා. ඒ වගේම මේ රටේ අවුරුදු 30ක් තිස්සේ තිබුණ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත්කරන්න කිසිම නායකයෙකුට බැරි වෙනකොට හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සේනාධි නායක හැටියට නායකත්වය දීලා ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරලා අපේ සමස්ත රටේ ජනතාවගේ කඳුළු පිසලා දාලා මේ රටට නිදහස අරන්දු. ඒ වගේම අපි දැක්ක එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස ඒ ආණ්ඩුවට චෝදනා ඉදිරිපත් කරා. ඒ චෝදනා මහා බරපතල චෝදනා ඉදිරිපත් කරා. ඒවා සමාජගත කරා. ඒවා මාධ්‍ය තුලින් ගමට ගෙනිච්චා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට බලයට පත් වුණාට පස්සේ ඉතාම පිරිසිදු විදිහට ඒ පහුගිය අත්දැකීම් පහුගිය ආණ්ඩු වලින් යම් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන යයි කියලා. හැබැයි මෙතෙක් ඉතිහාසයේ සමහර ආණ්ඩුවල සමහර පුජ්‍යලයන්ගෙන් යම් යම් අඩුපාඩු වංචා දූෂණ සිදුවෙන්නට ඇති. ඒවා ඒ වංචා දූෂණවලට එහා ගිය ඉතා බරපතල සහ ලැජ්ජා සහගත ලොකුම වංචාව කරේ එක්සත් ජාතිපක්ෂයේ නායකත්වයේ තුලින් කියන එක මේ මුළු රටම නෙමේ ලෝකෙම දැන් දන්නවා. මහා බැංකුව මහා දවාලේ කොල්ල කාලා අපේ රටේ මූල්‍ය විශ්වාසය අන්තර්ජාතික වශයෙන් අපේ රටවසින සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්. ඒ පාඩුව අපිට කවදාවත් ආයේ නැවත ඒක නිවැරදි කරගන්න විදිහක් ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයට අපේ රට දුර්වල කරලා දැම් ආර්ථික වශයෙන්. ඒ නිසා එහෙම අය තමයි මේ විදිහට චෝදනා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා තමයි තමන්ට හිමි බලය පුළුවන් උපරිමේ ගන්න කියලා පාර්ලිමේන්තුවට ඒ අවස්ථාව උදා කරලා දුන්නේ. ඒ නිසා තමයි 19 වෙනි සංශෝධනය යටතේ ඒ පාර්ලිමේන්තුවට පුළුවන් උපරිම බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාට තියෙන බලතල සියල්ල අඩු කරන්න කටයුතු කරා. ඊට පෙර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන්න පෙර අපේ රටේ ජනාධිපති කාර්යාලයේ කටයුතු රාජකාරී විගණනය කරන්න තිබුණේ නැහැ. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිතුමාගේ එකඟතාවයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු කටයුතු විගණනය කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ තරම් දොරවල් විවෘත කරලා තියෙනවා වංචාව දූෂණයේ නාස්තියට එරෙහිව ගමන් කරන්න. තමන්ගේම ආණ්ඩුවේ හිටපු ඇමතිවරු විෂයන් මාරු කරලා තියෙනවා. තමන්ගේ අමාත්‍යංශ තමන්ගේම ඇමති මණ්ඩලයේ හිටපු අය ඇමතිකම් වලින් ඉවත් කරලා තියෙනවා. තමන්ගේම ආණ්ඩුව වෙනුවෙන් කොමිසම් සභා ඇති කරලා තියෙනවා. මීට පෙර එහෙම නිර්භීත තීන්දුවක් ගත්ත නායකින් එක්කෙනයි ඉන්නේ. ඒ තමයි දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමා. හැබැයි SWRD බණ්ඩාරනායක මැතිතුමා ඒ විදිහට කොමිසම් සභා දාලා පිරිසිදු පාලනයක් කරගෙන යන උත්සාහ දරුවට එතුමාට අවුරුදු 3මාරයි අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එතුමාට වෙඩි තියලා ඝාතනය කරලා දැම්මා. ඒවා නිකම්ම විච්ච දේවල් නෙමෙයි. එතුමා වෙඩි තියලා ඝාතනය කරලා දාන්න ඒ කරුණු හේතු බාධක වුණා. ඒ නිසා ඊට පස්සේ ආපු නායකයෝ සමාජයට බලේ ගිලිහෙයි කියලා හෝ නැත්නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා හෝ නැත්නම් වෙනත් කරුණු පදනම් හෝ එවැනි තත්ත්වයකට ගියේ නැහැ. SWRD බණ්ඩාරනායක මැතිතුමා 56 ආණ්ඩුවේ ඒ කරපු විප්ලවයට පස්සේ ඒ විප්ලවය කරේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පමණයි. ඒ නිසා තමයි අද එතුමාට මඩ ගහන්නේ. අද මේ පාර්ලිමේන්තුව අද දවසේ විතරක් නෙමෙයි මීට පෙරත් දැක්ක සමහර තරුණ මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව මඩ ගහරුවක් කරගෙන පහර දෙන්න සූදානම් වෙනවා ජනාධිපතිතුමාට ඒ පසුගියදා ගත්ත තීන්දුවට ඒ කට්ටියට ඇති වෙලා තියෙන හිත් වේදනාවන් පහ කරගන්න. අයි බොහොම පැහැදිලිව කියන්න කැමති පහුගිය ආණ්ඩුවේ තිබ්බ වංචා දූෂණ හොයන්න බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසම් සභාවක් දැම්මා. ඒ වගේම තමන්ගේ ආණ්ඩුවේ සිදුවිච්ච මහ බැංකුව මංකොල්ල කෑම් පිළිබඳව සොයා බලන්න කොමිසමක් දැම්මා. ඒ වගේම වෙනත් තෝරාගත්ත මහා පරිමාණ වංචා සිදු වුණ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් වගේ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කොමිසම් සභාව දැම්මා. ඒ වගේම මේ ආණ්ඩුවේ දැම්මේ කරගෙන යන වෙලාවෙත් කරන වංචා දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක් මේ වෙනකොට දාලා හමාරයි. එහෙම තීන්දුව තීරණ ගන්න පුළුවන් නායකෙක් තමන්ගේ දෑත් පිරිසුදු නිසා තමයි එවැනි තීන්දුව තීරණ ගන්න පුළුවන් වෙලා තියෙන මූලස්සනේ සභාපතිතුමනි. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මෙතන නෙමෙයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි හුඟක් දේවල් වලිගෙන් අල්ලගෙන කතා කරන්නේ. ප්‍රශ්නේ හරියට ඔළුවෙන් අල්ලගන්නේ නැහැ. අපි අවුරුදු 71ක් නිදහස ලැබලා අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව ගත්තහම අපේ රට ඒ රටවල් එක්ක සාපේක්ෂව ගත්තහම දියුණු වෙලා නැහැ. අපේ රටට වඩා අඩු සම්පත් තියෙන අපේ රටට වඩා අඩු ආර්ථිකයක් තිබ්බ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා සංවර්ධිත රටවල් බවට පත් වෙනකොට අපි තාමත් දුප්පත්කමින් වෙලිච්ච රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. යම් යම් අපි ජයග්‍රහණ ලබාගෙන තියෙනවා, යම් යම් සංවර්ධන කාර්යයන්වල අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නමුත් අද අපේ රටේ විශාල පිරිසක් දුක් විඳිනවා. අද අපේ රටේ විශාල පිරිසකට ඉන්න නිවාස නැහැ. අද අපේ රටේ විශාල පිරිසක් තුන් වේලම කන්නේ නැහැ. අද අපේ අහිංසක ජනතාවගේ උතුරු පැත්තට ගියොත් ඒ පාසල්වල වැසිකිලි නැහැ. මේ විවස්ථා නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දරුවන්ට ගියපහම පාසලේ වැසිකිලියක් අදලා දෙන්න. ඒ වගේම මේ ප්‍රදේශවල තරුණයන්ට තියෙන විශාල ප්‍රශ්න. ඒ වගේම දකුණ ගත්තාම ඒ දවැන්ත පීඩනයක් ජනතාවට තියෙනවා. ඉතා කුඩා පිරිසක් විතරයි හොඳින් ජීවිකාව ගෙනියන්නේ. විශාල පිරිසක් ප්‍රශ්න ගැල්ලු රාශියකට මුණ පාලා සිටිනවා. ඒ නිසා මේකේ මොකද්ද ඇත්ත ප්‍රශ්නේ? ඇත්ත ප්‍රශ්නේ තමයි අපේ රටේ විවිධ ශේෂ්‍ර සඳහා නියම ක්‍රමවේදයන් හදලා නැති එක තමයි මේවට ප්‍රධාන ප්‍රශ්නේ. දැන් අද කතා කරා කිරිබිටි පිළිබඳව. අපේ රට කිරි නිෂ්පාදනයට අවශ්‍ය හොඳම විභවයක් තියෙන රටක්. හැබැයි ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවාද? රේකී අමාත්‍යාංශය තියෙනවා, පළස් සභාවේ ඒ සඳහා අමාත්‍යාංශයක් තියෙනවා, ඒ සඳහා විශාල නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. අපි මූලාසනයේ සභාපතිතුමනි කෝටි 6000කට වඩා වැඩි මුදලක් කෝටි 6000කට වඩා වැඩි මුදලක් කිරිපිටි සඳහා විතරක් පිටරටවල් වලට ලබා දෙනවා. අපේ රටේ ඕන තරම් විභවය තියෙනවා උක්වගා කරන්න. අපේ රටේ ඕන තරම් සීනි නිෂ්පාදනය කරන්න පුළුවන් අවුරුදු ගාණක් කන්තලේ වහලා. හැබැයි ඒකට අපේ ක්‍රමවේදයක් නැති නිසා අපි කෝටි 3-4000ක් එක අවුරුද්දකදී පිටරටට දෙනවා සීනි ආනයනය කිරීම සඳහා. මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක්. අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය අපේ රටට ලෝකෙට ගැළපෙන විදිහට අපිට හදාගන්න බෑ. අපේ කෘෂිකර්මාන්තයේ අපේ රටට ප්‍රධානම අපේ කෘෂිකර්මාන්තේ වුණාට අපිට ඒ අවශ්‍ය විදිහට ඒ සිස්ටම් එක හදාගන්න බැරි හින්දා අදත් අර අහිංසක ගොවිය ඇවිල්ලා වට්ටක් කටික පොලේ ගහලා යනවා, පාර මැද දාලා යනවා, ගෝව ටික ගෙනල්ලා තමාර කාලවලට හලල යනවා, අල ටික ගෙනල්ලා හලල යනවා. අපේ තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි, සිස්ටම් එකේ අවුලක් තියෙන්නේ. ඒ නිසා මේ සිස්ටම් එක හදාගන්න ඕනේ. මං හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා එක දෙයක් තේරුම් අරගෙන තරුණයන්ගේ ප්‍රශ්නෙට ඒ සිස්ටම් එක හදනවා පෙබරවාරි 8 වෙනිදා. ඒක ජාතික ව්‍යාපෘතියක් හැටියට ආරම්භ වෙනවා. මං හිතන්නේ ඒ වැනි එකින් එක එකින් එක මේ නිසි ක්‍රමවේදයන් හැදුවොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එක එක්කෙනාට චෝදනා කර කර ඊළඟ ආණ්ඩු බලය ලබා ගන්න දැන් පවතින ආණ්ඩුවට චෝදනා කරමින් ඒ ආණ්ඩුව පරාජයට පත් කරන්න ඒ ආණ්ඩුවට ඒ විදිහට චෝදනා කරමින් මේ විදිහට යන ක්‍රමවේදය වෙනස් කරලා අපි යම් අලුත් කතිකාවකට මේ සම්බන්ධව ඇති කරන්න පාර්ලිමේන්තුවේ අපි මේ පිළිබඳව හඬක් නගලා මේ ක්‍රමවේදයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලාද අපි කටයුතු කරන්න ඕන කාලය උදා වෙලා තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව මේ වෙලාවේ කියන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මේ වංචා දූෂණ සම්බන්ධයෙන් යම් දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් හෝ යම් කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට නිසි දඬුවම් ලබා දෙන්න ඕනේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙම ලබා දිය යුතුයි. හැබැයි මේ පිළිබඳව ජනාධිපතිතුමාගෙන් වෙන්න ඕන යුතුකම් කොටස ඉවර කරලා තියෙන්නේ. සමහර අය කියන්නේ උත්සාහ දරුවා ජනාධිපතිතුමා මේකේ කකුලෙන් අදිනවා කියලා. ජනාධිපතිතුමාට කොමිසම දාලා මේ පාර්ලිමේන්තුවේ එක සභාගත කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කාර්යභාරය අධිකරු ජනාධිපතිතුමා කරලා තියෙනවා. ඒක අධිකරණ අමාත්‍යාංශයට ඒක වාර්තාව ගිහිල්ලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට ඒ වාර්තාව ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රධාන වාක්‍යයතු හැම ආයතනකටම ඒ වාර්තාව ගිහිල්ලා තියෙනවා නම් ආයේ ජනාධිපතිතුමා ගිහිල්ලා එකින් එකට මේකට නඩුව දාන්න මේකට නඩුව දාන්න කියන්නේ නැහැ. එහෙම කොහෙද සිරිතක් තියෙන්නේ? එහෙම කොහෙද ක්‍රමයක් තියෙන්නේ? එහෙම එකක් නැහැ. ඒක අනිවාර්යෙන්ම ඒ අදාළ ආයතනෙන් අද කොව අධිකරණ අමාත්‍යාංශෙන් මං බල්ලා කවුරුත් නැහැ. මෙයාට උත්තර දෙන්න හරි කවුරු හරි එයි දන්නේ නැහැ පස්සේ. දැන් මේ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරපු අයත් නැහැ. මේකට උනන්දුවක් දක්වන අයත් නැහැ. මේ විශේෂ බාර අමාත්‍යාංශය කවුරුක්වත් නැහැ මේ සභාවේ. ඒක තමයි ඇත්ත යථාර්ථය.
ගරු විජේපාල හිටියාචමන්තුවා.
බොහෝම සතුටයි ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, බොහෝම සතුටයි අද පැය ගාණක් විවාද කරලා ඒකට උත්තර දෙන්න අදුගානේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හරි ඇවිල්ලා තිබීම පිළිබඳ. ඉතින් ඒ නිසා අධිකරණ අමාත්‍යාංශ නෙමෙයි වගකීම තියෙන්නේ. ඇයි දැන් ජනාධිපතිව නැගිල්ල දික් කරන්නේ? ජනාධිපතිවයි කාර්යභාරය අවසන් කරලා තියෙන්නේ. ජනාධිපතිව කොමිසම දාලා ඒව ඔක්කොම හොයන්න ඕනේ, හොයලා ඒවට විමර්ශනය කරලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සභාගත කරලා තියෙනවා. එතනින් එහාට මොකද්ද කරන්නේ? එතනින් එහාට තමයි කරන්න ඕනේ ආයතන තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ ඒ ඉදිරි ක්‍රියාවලියට යන්න. ඒව හංගන්න ඕන නැහැ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. ඒ නිසා ඇත්ත යථාර්ථයත් එක්ක කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. දැන් මේ චෝදනා ඔක්කොම කරන්නේ දේශපාලන නායකයොන්. දේශපාලන නායකයෝ මම මුලින් කිව්වාගේ වැරද්දක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් විඳින්න ඕනේ. අලාභයක් රජයට කරලා තියෙනවා නම් ඒක ගෙවන්න ඕනේ. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දේශපාලඥයා පෙන්නලා හොරකම් කරන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉහළම නිලධාරියක ඉඳලා පහළම නිලධාරින් දක්වා සමහර අය කියන එකෙන් මං ඉරක් ගන්නවා යටින්. සමහර නිලධාරින් ඉන්නවා හොරකම් වංචා කරන. වැඩි ඕනේ
නැහැ. ඕඩ ප්ලීස් ගරු විජේපාල හෙට්ටියාජි මහත්තයා මුලසන.
අර්ථාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා,
අලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සතුට වෙනවා මේ අධිකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීතුමා මූලාසනාරූඪ වීම පිළිබඳව. මොකද ඒ සම්බන්ධව වෙන කවුරුවක්වත් නැති හින්දා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ. දැන් අර සමහරලාට අපි විහිළුවටත් කරනවා, කීප දෙනෙක් එකතු වෙලා මොනවහරි කෑමක් කන වෙලාවේ ඒක වැඩිපුර කන්න ඕන නම් ආන් කාක්කා කියලා පෙන්නපුවාම ඔක්කොමලා ඒ කාක්කා දිහා බලනවා. ඊට පස්සේ කියපු කෙනා ටට්ටක් ගාලා තියෙන ඒවා ටික ගන්නවා. අපි පාසල් කාලේ එහෙම විහිළුවට කරනවා, යාළුවොත් එක්කත් එහෙම කරනවා. ආන් කාක්කා කියලා කියනවා. දැනුත් ගොඩක් දේවල් වල ආන් දේශපාලඥයා කියලා වංචා කරන, හොරකම් කරන, දූෂණය කරන විශාල කණ්ඩායමක් අපේ රට තුල ඉන්නවා. ඒ නිසා දේශපාලඥයෝ එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් හතර දෙනෙක් කරන වැරදි හින්දා සමස්ත දේශපාලඥයන්ටම අද දේශපාලනයේ මේ ඒක විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද සමහර දරුවන්ට තමන්ගේ තාත්තා නැත්නම් අම්මා දේශපාලනය කරනවා කියනදන් ලැජ්ජ තත්ත්වයට පත් වුණා මේ පහුගිය කාලේ මේ මහා බැංකු හොරකමක් එක්ක විච්ච විගඩන් නිසා. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඒ නිසා ඒ එවැනි තත්ත්වයක් තුළ ඒ දේශපාලන නායකින්ගේ චෝදනා එල්ලෙනවා වගේම මේ ඉහළ සිට පහළ දක්වාම සමහර ආයතන සහ සමහර නිලධාරීන් විසින් ඒ කරන වංචා දූෂණ පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරන්න ඕන. වැඩි ඕනේ නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ඕන තරම් දේශීය ආයෝජකයොත් ඉන්නවා, ඒ වගේම විදේශීය ආයෝජකයොත් ඉන්නවා අපේ රටේ කර්මාන්ත සහ ඕන දෙයක් ආරම්භ කරන්න. හැබැයි අපේ රටේ පුදුම නීති දෙන රටක්. ඒ නිසා එක ඉඩමක් නිදහස් කරගන්න, එක ගමකට ගිහිල්ලා කර්මාශාලාවක් රජයේ ඉඩමක දාගන්න මං හිතන්නේ ආයතන 25ක් 30කට යන්න ඕනේ. ඒ ආයතන වලට ගිහිල්ලා බඩගාලා ඒ ෆයිල් එක මෙතෙන්ද ගෙනියන්න ඒ නිලධාරියාගේ අතමිට මොළවලා ඊට පස්සේ ඒ නිලධාරියාගෙන් අතෙන් යවන්න ආයේ නිලධාරියා සතුරු කරලා මෙහෙම යද්දී ආයෝජක එනවා නෙමෙයි දුවනවා. ඒ නිසා ඊට වඩා නීති රීති ලිහිල් වෙච්ච වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. එහෙමුණොත් තමයි අපේ රටේ කර්මාන්සාලා ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. අපි මොනතරම් කය ගැහුවත් කොහෙද කර්මාන්සාලාවක් ආරම්භ කරපු දිස්ත්‍රික්කයක් කියන තරුණ තරුණියන්ට රැකියා දෙන්නේ.
ගම මන්ත්‍රීතුමා තව විනාඩියක් පමණ ඔබතුමාට තියෙන්නේ.
ස්තුතියි. එහෙම ආරම්භ කරන්න ඕන තරම් ආයෝජක හිටියට නීති රීති වලින් බැඳලා ඒවට සමගාමීව එක් එක් නිලධාරීන්ට සතුටු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල එයාට කරගන්න බැරි නම් ඒ ව්‍යාපෘතිය මේ පොළවේ කවදාවත් පැල කරන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඒ නිසා මං කිව්වේ අපි මේ පාර්ලිමේන්තුවේදී මේ පැහැදිලිව ඉදිරියේදී අපි එකිනෙකාට චෝදනා එල්ල කරගන්නා වගේම අපේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න අපේ රටේ ක්‍රමවේද වෙනස් කරන්න අපි වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් මේ වංචා දූෂණ නැති කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ අපේ රටේ තියෙන ක්‍රමවේද අනුවම තමයි වංචා දූෂණ කරන්න දේශපාලඥයන්ටයි නිලධාරීන්ටයි ඉඩකඩ ලැබිලා තියෙන්නේ ඒකෙන් අපේ රටේ මහ ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ විශාල පිරිසක් දුක් විඳිනවා තමන්ගේ අරමුණට යන්න බැරුව අද මහජනයාගේ මුදල් මහජනතාව බදු ගෙවන මුදල් ටික මහජනතාව ඔක්කොම අපේ රටේ ඉන්න අයට පාර්ලිමේන්තුවට එන්න බැරි නිසා අපි 225ක් එවලා තියෙනවා අපි ගෙවන බදු මුදල් ටික ආරක්ෂා කරගෙන ඒ ටික බලලා හරියට ඒ මුදල් අපේ රටේ සංවර්ධනය නිසා මහජන සුබසාධනයට යොදවලා නිවැරදිව ඒ මුදල් ටික පරිහරණය කරන්න කළමනාකරණය කරන්න ඔබතුමා කටයුතු කරන්න කියලා තමයි මේ මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ ඒ නිසා අපි අපෙන් මහගන්න ඕනේ ඇත්තටම ඒ මහජනතාව අපි මේ 225 දෙනෙක් පාර්ලිමේන්තුවට එවීම තුළ ඔවුන්ගේ අරමුණු අද ඉටු කරගන්න පුළුවන් වෙලා තියෙනවාද කියන ප්‍රශ්නය මේ සභාව හැමෝම තම්මින් මානෙ හෙඩෙනවා
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට හේෂාන් විතානගේ මන්ත්‍රීතුමාට ඔබතුමාට විනාඩි 10ක පමණ කාලයක්
තිබෙනවා ස්තුතියි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මදින අද දින මේ උත්තරීතර ආයතනයේ කතාබහ වෙන මේ යෝජනාව ගෙනාපු අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමාට මම ගෞරවයෙන් පුද කරනවා මම දැක්කා මේ යෝජනාව ගෙනාපු මන්ත්‍රීතුමාටත් විරුද්ධව කතා කරනවා එතකොට මේ රටේ දූෂණය වංචාව කොච්චර යටපත් කරන්න උත්සාහ කරනවද කියන්නේ දැන් අපි කිව්වේ ඒ මන්ත්‍රීතුමාට මොන හරි චෝදනාවක් තියෙනවා කියලා ඒ චෝදනාවක් තියලා ඒ මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාවා මේකටත් විරුද්ධව කතා කරපු මන්ත්‍රීවරු කීප දෙනෙක් මම දැක්කා මම හිතනවා මේ රටේ නීති හදන තැන ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන අපි අද දෙපිලකට බෙදිලා කතා කරන මොහොතක් තමන්ගේ හොරකම් අඩු වැඩි වශයෙන් ඒ වගේම මම චෝදනාවක් කරනවා මේ නීති හදන තැන නීති ක්‍රියාත්මක වෙන තැන අධිකරණයේ ඉතිහාසයේ හුරු ඉඳලා තියෙනවා වංචාකාරයෝ ඉඳලා තියෙනවා දූෂක ඉඳලා තියෙනවා කියලා තමන්ම පාපොච්චාරණය කරලා තියෙනවා සරත් නන්ද සිල්වා මහත්තයා පාපොච්චාරණයක් කළක තමන් වැරද්දක් කරා කියනවා ඒ කියන්නේ එතුමා මහා විශාල දැවැන්ත වංචාවක් දූෂණය කරපු පුජ්‍යලේ විධායකය ගැන මම මේ උත්තරීතර ආයතනය කියන උත්සාහ කරන්නේ මං හිතනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන මේ දූෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රියා කරනව වෙනුවට දූෂිතයන් ආරක්ෂා කරන්න වංචා වංචනිකයන් ආරක්ෂා කරන්න උඹලාගේ සියලු දෙනාගේ ෆයිල් ටික උඹලා හොරකම් කරපු ප්‍රමාණයන් ටික උඹලා වංචා කරපු ගණන් ඉලව් තියෙන ලිපිගනු ටික මං ගාව තියෙනවා කියලා විධායකේ ප්‍රකාශ අපි ආලා තියෙනවා නිසා මේ වෙලාවේදී පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට මට කියන්න තියෙන මේ රටේ ජනතාවට අබ සරණයි බුදු සරණයි කියලා අපේ ආගමේ හැටි. විධායකය අධිකරණය ව්‍යවස්ථාදායකයේ මේ ඔක්කොගේම හොරු ටිකක් ඉන්න තැනක රටක අනාගතය ගැන ලබා තියන්න පුළුවන් බලාපොරොත්තුව මොකක්ද? රටේ අනාගතේ මේකට තිත තියන්න පුළුවන් වැඩසටහන මොකක්ද? ඉතින් මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අපි ආරම්භ කරන්න ඕන මේක බිම් මට්ටමේ. මේ දේශපාලනඥයන් නිසානම් මේ රට මේ තැනට එන්නේ අද මේ මහා විශාල පොතක් ගහලා ඉවර වෙලා මේක මේ හොරගම් වල දිගපළල ගැන කතා කරන සිදුවලා තියෙන්නේ ඒකට වැරදිකාරයෝ වෙන්නේ මේ දේශපාලකයන් අඩු වැඩි වශයෙන් නෙවන්න කටයුතු කරන මහ ජනතාව නොවේදයි කියලා මම අහනවා මහ ජනතාවට මින් ඉදිරියට හිතන්න වෙනවා දැන් මම උදාහරණ විදිහට මේක එකක් ගන්නෝ අපි මේ පහුගිය අවුරුදු ගාණක් කතා කරා මේ රටේ මහා විශාල ව්‍යාපෘතියක් හැදුවා හම්බන්තොට වරාය කියලා ඒ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ව්‍යාපෘතිය අවසාන වෙනකොට නිකන් නිෂ්කාරණයේ අනවශ්‍ය මුදල් කෝටි ගණනාවක් මිලියන ගණනාවක් ගියපු සිද්ධියක් මේ කොමිෂන් වාර්තාවේ තියෙනවා දැන් ඒකත් එක්ක මගේ කතාව ආරම්භ කරනවා හම්බන්තොට වරායට වතුර පිරවීමේ කරදියවර මංගල්‍ය උත්සවයට සහ
හම්බන්තොරේ වරාය විවෘත කිරීම උත්සවයේ වරාය අධිකාරියේ සතු මුදල් ගෙවීමෙන් කරන ලද දූෂණ මුදල් වංචාව. දැන් මේක මේ රටේ ජනතාව දැනගන්න. මේකට වක්‍යුතු පාර්ශ්වයන් විදියට ඉන්නවා ප්‍රියත් බන්දු වික්‍රම මුණුගේ කියන සභාපතිවරයා ඇතුළු නම දෙනෙක්. ඒක ඉන්නවා අපේ ජැක්සන් ඇන්තනි මහත්තයා එහෙම. මේක තියෙන චෝදනාව තමයි 2010 වර්ෂයේ වරාය අධිකාරියේ වාර්ෂික අයවැය ලේඛනයේ අනුව මුදල් වෙන් නොකරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත නොකරන ලද 2018/15 දින පැවැත්වූ හම්බන්තොට වරායට වතුර පිරවීම වෙනුවෙන් වූ කරදියවර මංගල්‍යයේ නමින් උත්සවයක් සංවිධානය කරමින් වරාය අධිකාරි සතු රුපියල් මිලියන 49.2ක් අවභාවිතා කිරීම. මේකේ පුදුමියට කාරණාව තමයි මේ එම උත්සවයේ වේදිකාව අලංකාර කටයුතු කිරීම වෙනුවෙන් මිලියන 10.6ක් ජැක්සන් ඇන්තනි මහත්තයා ගෙවල් තියෙනවා. වේදිකාව හදන්න අලංකරණයට රුපියල් කෝටියකට වැඩි මුදලක්. කරදියවර මංගල උත්සවයේ සංගීත නිර්මාණ කටයුතු පසුතල සැකසුම් VR ready නැමැති ගීතයට අදාළව ඇඳුම් නිර්මාණ සංකල්පයේ අධ්‍යක්ෂණය කිරීමට සහ ග්‍රැෆික් ඩිසයින් සහ ඇනිමේෂන් බෙරවාදනය සැපීම පසුතල නිර්මාණ යන සේවාවන් සැපීම වෙනුවෙන් ගෙවල තියෙනවා. කළමනාකරණ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මහතා පවර ඇත්තේ මේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි කියලා මේ වාර්තාවේ තියෙනවා. මම මේ කිව්වේ කාටවත් නම්ගම් කිලිවිල්ලා හානියක් කරන්න නෙවෙයි, මේ ජනාධිපති කොමිෂන් වාර්තාව. දැන් අද අපි කතා කරගෙන යන මේ වාර්තාවේ දැන් මේ හම්බන්තොට ගැන මම මේ කිව්වේ මේ කෑල්ල කොහෙවත් කියුනේ නැහැ. මේ කරදියවර මංගල උත්සවයට කෝටි ගාණක් කෝටි 5කට වැඩි මුදලක් ගියා කියන එක කියුනේ නැහැ. හැබැයි ඔය හම්බන්තොට ඉන්න මන්ත්‍රීවරු මේ දවස්වල වෙන වෙන රුපියල් 500, 1000, 5000, 10000 ඒව ගැන කතා කරා. අපි ඒවට අවශ්‍ය තැන් වලදී උත්තර දෙන්න සූදානම්. නිසා එක දෙයක් කියන්න ඕන. මේකේ අද කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මේ පුංචි පුංචි හොරකම් ගැන කතා කරන ආණ්ඩුව. ලොකු හොරකම් ගැන කතා කරන්නේ නැහැ කියලා. මම කියනවා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කොහේ හරි මේක අහගෙන ඉන්නවනම් මේ පුංචි පුංචි හොරු තමයි අද ලොකු හොරු වෙලා තියෙන්නේ. ප්‍රාදේශ සභාවේ හොරකම් කරා. ඒ හොරකම් කරපු එකාට මොකක් කරේ නැහැ. පළාත් සභාවට ගියා. පළාත් සභාවේ මන්ත්‍රී වෙලා ඇමති වුණාට පස්සේ ටිකක් ලොකුවට හොරකම් කරා. මේක ඇවිල්ලා ඇමති වුණාට පස්සේ දිගපළල හොයාගන්න බැරුව හොරකම් කරනවා. ඒ නිසා අපි කියනවා පුංචි තනින් මේක නවත්තන්න ඕන. ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයාගාව ඉඳලා මේකට තීන්දුව తీරන ගන්න ඕන. හැබැයි අපි කනගාටු වෙනවා මේ රටේ දේශපාලනේ එහෙම හැදිලා නැහැ. පුංචි එකාට කියනවා ඇමතියා උඹ මොනවා හරි කරගන්න උඹට දේශපාලනේ කරන්න හයියක් හදාගන්න උඹ මේ ටික පාවිච්චි කරපන්. ඌ නිකම්ම හොරෙක් වෙනවා. පොඩි එකා නිකම්ම හොරෙක් වෙනවා. පළාත් සභාවට ඇතුළු එන්නෙම හොරෙක් වෙලා හොරකම් කරන්නේ කොහොමද කියන අදහස ඇතුව. එනිසා අපි හිතනවා මේ රටේ දූෂණය වංචාව ගැන කතා කරන මේ උත්තරීතර ආයතනයේ හැම කෙනෙක්ම වග කියන්න ඕන මේ රටේ මේ මහා පන්නේ හුරු බිහිවෙනෙක් ගැන. දැන් අද අර්ජුන ඇලෝසියස් ගැනයි අර්ජුන මහින්ද්‍රන් ගැනයි කතා කරන. ඒ දෙන්න හරි කවුරු හරි මේක හොරකම් කරලා තියෙනවා නම් ඒ මිනිස්සුන්ව දඬුවම් දෙන්න ඕනේ. ඇයි මාධ්‍ය සම්දර්ශන තියන්නේ? මේ රටේ ජනාධිපතිතුමාට මේ රටේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව අපි කාටත් ඒ වගකීම තියෙනවා. දැන් ජනාධිපතිතුමා කියනවා සමහර වෙලාවදී අපි දැක්කා මේ ආණ්ඩුව ගෙනියන වැඩසටහන අනුව සමුර්ධිදාය නිලධාරීන්ට නැත්නම් සමුර්ධි සහනාධාරය ලබන කාට හරි එක පුංචි හරි හානියක් කරන එතුමා ඉක්මනින් මේ වෙනුවෙන් තීන්දුවක් අරගෙන ජනාධිපති තුමාට පැවරිය ඇති බලය අනුව කටයුතු කරන එක හොඳ දෙයක්. ඒක වෙන්න ඕන. මේ රටේ කොහේ හරි අක්‍රමිතාවයක් මේ රටේ කාට හරි ජන කොට්ටාස හානියක් වෙනවා නම් අධිකාරු ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් මැදිහත් වීම විය යුතුයි. හැබැයි මේකේන වංචා දූෂණ වෙනුවෙන් එතුමා අපි සපත කරමු මේ රටේ පොරොන්දු වෙච්ච වංචනිකයන් දූෂණිකයන් අල්ලන්න. මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ නැති ඇමතිවරයෙක් ඉන්නවනම් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයා ඒකට හරියට වැඩ කරන්නේ නැත්නම් එතුමා කවද්ද කියලා දෙන මේ ඇමතිවරයා නිසා තමයි මේ වැඩේ කරන්න බෑ කියලා මම කියනවා. අතිගරු ජනාධිපතිතුමාත් මේකට වග කියන්න ඕන. එතුමා මේ දවස්වල අපි දකිනවා මරණ දණ්ඩනය ගැන මීඩියා ෂෝ එකක් යනවා. දැන් මීට අවුරුද්දකට ඉස්සෙල්ලක් ගියා. දැන් මේ දවස්වලත් යනවා. මම වගකීමෙන් කියනවා මට දැනෙන දේශපාලනය අනුව මම මේ රටේ දේශපාලනය කරූපු ඒ නායකයන්ගේ ප්‍රකාශ අහලා මට දැනෙන විදිහට කවදාවත් සිරිසේන මහත්තයා අපේ ජනාධිපතිතුමා මේ රටේ මේ දූෂකයෝ කුඩුකාරයෝ ඉල්ලන තැනක නැහැ. එතුමා මාධ්‍යවල ෂෝ එකක් විතරයි මෙතන පෙන්වන්නේ. චෝදනා කරන ආණ්ඩුවට මම දැක්ක දයාසිරි මන්ත්‍රීතුමා අද වෙනකොට මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට එතුමාට කවුරු හරි එල්ලන්න ඕන එතුමාට මේක අවශ්‍ය අධිකරණ අමාත්‍යාංශයේ සහයෝගය අරගෙන ඒ අවශ්‍ය දේ කරන්න පුළුවන් ඒ ඇමතිවරිය අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා නම් කියන්න පුළුවන් මේ ඇමතිවරියගේ සහයෝගය නැහැ කියලා සම් මේ ඔක්කොම අපි අපේ වගකීම් පැහැරහැරීමක් කරන්න අපිට ජනාධිපතිතුමාත් එක්ක ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මම විශ්වාස කරනවා හොරු ආරක්ෂා කිරීම හොරකම් කරනට වැඩිය මං හිතන්නේ වංචාව මන්ත්‍රීවරු අනේ කඩේ යනවා අමුවෙන් කඩේ යනවා රෙදි නැතුව කඩේ යනවා අද මේ දවසේ දැක්කා හොරකම් කරපු සියල්ල වහලා ඒ අපේ නායක පිරිසුදුයි මේ පැත්තේ ඉන්න කට්ටිය තමයි හොරකම් කරලා තියෙන්නේ කියලා අරෙන් කියනවා මම කියනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට අපෙත් ඉන්න මහා ලොකු වංචා වලට හොරකම් වලට අහුවෙච්ච කණ්ඩායම ඒ සියලු දෙනා වෙනුවෙන් හරියට වැඩක් කරන්න මෙන්න මුන් ටික එලවලා දාන්න මේ රටට මේ කරන විනය නතර කරන්න කියලා යෝජනාවක් ගැන සද්භාවයෙන් ගරු ජනාධිපතිතුමාරි කවුරු හරි මැදිහත් වෙන්න අපේ මේ තනතුරු පැත්තක දාලා අපිත් ඒකට අත උස්සනවා කියන එක මතක් කළ දෙනවා මේ උත්තරීතර ආයතනය. ඒ නිසා මේ බොරුවට අද දවසක් ගෙවලා මේක හතහමාර වෙනකන් නෙවෙයි හෙට එළි වෙනකන් කිව්වත් කාගෙත් පිට කසා ගන්න එක ඇර මේ රටේ අහිංසක ජනතාව බලාපොරොත්තු වෙන මේ රටේ අහිංසක මිනිස්සු මේ පාර්ලිමේන්තුවට එවපු ඒ තමන්ගේ නියෝජිතයාගෙන් බලාපොරොත්තු වෙන වගකීම් ඉටු කරන ප්‍රකාශයක් නම් මම අද දැක්කේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි මේ රටේ වාසනාවට අනාගතයේ දිනක මේ රටේ හොරු වංචනිකයන්ගෙන් තොර වෙච්ච උත්තරීතර ආයතනයක් හදන්න අධිකරණයක් හදන්න විධායකයේ පිරිසිදු සුපිරිදු ඔළුව තියෙන රටට ආදරය කරන මිනිහෙක් හදාගන්න මේ රටේ ජනතාවට වාසනාව ශක්තිය ලැබේවා කියන මගේ වචන කීපයක්
ස්තුතියි හේසන් ඉතානගේ ගරු මන්ත්‍රීතුමා